මනසත් මසසත් එකසේ සුදීප්ත කරමින් මෝහන්ධකාරේ අඳුරු තිමිරපට විනිවිදින්නට ඇසෙනා සම්බුද්ධ භාෂිතය බෞද්ධයා ගුවන් විදුලි ධර්ම දේශනාව.
සම්මා සම්බුදු සරණයි. සුපින්වත් ඔබ සියලු දෙනාටම ලෞතුරු ශ්‍රී සද්ධර්මය සිත් නිවා සනහාලනවා. ඒ ලෞතුරු ශ්‍රී සද්ධර්මය ඔබ වෙත සන්නිවේදනය කරන බෞද්ධයා ගුවන්විදුලි දායකත්ව ධර්මදේශනාව අපි මෙලෙස ආරම්භ කරන්නේ. ඒ සඳහා සිදු කළ ආරාධනය මෙත් සිතින් පිළිගෙන බෞද්ධයා ගුවන්විදුලියේ දෙවන මැදිරියට වැඩම කොට වදාළ කුරුණෑගල ඇහැටුවැව කඳුරුවැව ධර්මරාජගල ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍යපාද නාවල ධම්මානන්ද ස්වාමින්ද්‍රන් වහන්සේ අපි සියලු දෙනා ගෞරව නමස්කාර පූර්වකව පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. අංක 71 එක ශ්‍රී මහා විහාර මාවත පානුදුර ලිපිනෙහි පදිංචි නීලකාන්ති රණරාජා මහත්මිය ඇතුළු පින්වත් පිරිසත් අංක 20-28 කටුවාන පාර හෝමාගම ලිපිනෙහි පදිංචි ශාමින්ද පණ්ඩිත මහතා ඇතුළු පින්වත් පිරිසත් අංක 415-12 ලේලන්ඩ් පාර පනාගොඩ හෝමාගම ලිපිනෙහි පදිංචි එස් ලියනගේ මහත්මිය ඇතුළු පින්වත් පිරිසත් අංක 268-1 කොණ්ඩදෙනිය කටුගස්තොට ලිපිනෙහි පදිංචි MHMSM හේරත් ඇතුළු පින්වත් පිරිසත් මාතර දෙයියන්දර නිල්මිණි නිවසෙහි පදිංචි HB සීතා චන්ද්‍රලතා මහත්මිය ඇතුළු පින්වත් පිරිසත් අද සද්ධර්ම දේශනාවට තමන්ගේ දායකත්වය දරමින් කටයුතු කරනවා. සද්ධර්ම දේශනාව ශ්‍රවණයට පෙර ආතුව අපි සියලු දෙනා තිසරණ සහිත පංචශීලය සමාදන් වීමට සාදුනාදයක් පවත්වලා තෙවරක් නමස්කාරය කියමු. අවසරයි අපේ හාමුදුරනේ. සාදු සාදු සාදු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස.
බුද්ධං සරණං ගච්ඡාමි.
බුද්ධං සරණං ගච්ඡාමි.
ධම්මං සරණං ගච්ඡාමි.
ධම්මං සරණං ගච්ඡාමි.
සංඝං සරණං ගච්ඡාමි.
සංඝං සරණං ගච්ඡාමි.
තුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි.
තුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි.
තුතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි.
තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
සරණාගමනං සම්පූර්ණං
ආම බන්තේ
පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි.
කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි.
සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
සුරාමේරය මජ්ජපමා දඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
සුරාමේරය මජ්ජපමා දඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං ධම්මං සාධුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං
ආම බන්තේ සාදු සාදු සාදු
සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කිත්තාවතානුකෝ භික්ඛවේ භික්ඛෝ පරිවිමංසමානෝ පරිවිමංසෙය්‍ය සබ්බසෝ සම්මා දුක්ඛඛයායාති භගවං මූලකානෝ භන්තේ ධම්මා භගවං නෙත්තිකා භගවං පටිසරණා සාධුවත භන්තේ භගවන්තං ඒව පටිභාතු ඒතස්ස භාසිතස්ස අත්ථෝති ශ්‍රද්ධාවන්ත පින්වතුනි තුන්ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ දසබලධාරී සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේ විසින් සංයුත්ත නිකායේ අභිසමයේ සංයුත්තේහි සඳහන් වන දුක්ඛ වග්ගයට අයත් පරිවිමංසන සූත්‍රාන්ත දේශනාවෙහි සඳහන් වන පාඨයක් ඒ ප්‍රකාශ කරන්ට යෙදුනේ. පින්වතුනි, අද බුද්ධ ශාසනය සම්බන්ධ බොහෝ දේවල් අනතුරටපත් වෙලා තියෙන බව රහසක් නොවේ. ඒ අනුව ශ්‍රී සද්ධර්මයේ පිළිබඳ අර්ථකතනත් බොහෝ ගිහි පැවිදි දේශකයන් අතින් විකෘති වෙමින් මේ සද්ධර්මයට විශාල අනතුරක් පැමිණ තිබෙනවා. කනගාටුවෙන් නමුත් සඳහන් කළ යුතු කාරණාවක් මෙය. භාග්‍යවත් වූ අරිහත් වූ දසබලධාරී සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේ පින්වම් පාලා තුන් මාසයක් ගතවන තැනේදී මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රමුඛ 500ක් මහරහතන් වහන්සේලා ධර්ම විනය එක්තැන් කළා සංගායනා කළේ මේ සද්ධර්මය ප්‍රමණකින් වැළලීයන්ට නොදී අධිගම ශාසනය සම්බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 5000ක් කල් පවත්නා තාක් ශාසනය චිරස්ථිතික කරන අදහසිනුයි. ඒ විදිහටම භාග්‍යතුන් වහන්සේගේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 100ක් ගත වෙන තැනේදී සබ්බකාමී කාකණ්ඩ පුත්ත යස යන මහරහතන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් 700ක් මහරහතන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් දෙවන ධර්ම සංගායනාව සිද්ධ කරන්ට යෙදුනෙත් වජිපුත්තකාදී දුර්මතධාරී භික්ෂූන්ගෙන් ශාසනයට පැමිණියා වූ අනතුරු වළක්වා ඒ අනතුරු වලින් ශාසනය මුදවාගෙන ධර්ම විනය චිරස්ථිතික කරන අදහසින්මයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ පින්වම් පාලා වර්ෂ 235ක් පමණ ගතවනකොට ඒ විදිහේම තවත් නොඑක් දුර්මත විවිධ ලබ්ධීන් ගත්තා විසින් මේ ශාසනයට ඇතුල් කරන්න උත්සාහ ගත්තා. ඒ බව තේරුම් ගත්ත මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ ධර්මාශෝක අධිරාජයාණන්ගේ ආධාරපකාරයත් ලබාගෙන දහසක් මහරහතන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් තුන්වැනි ධර්ම සංගායනාව සිද්ධ කරලා මේ ශ්‍රී සද්ධර්මයේ චිරස්ථිතිකවන්ට කටයුතු සලස්සලා ප්‍රත්‍යන්ත රාජ්‍යවලත් බුද්ධ ශාසනය බැබළෙන බව දැකලා ඒ අනුව ධර්ම දූතයන් වහන්සේලා විවිධ රටවලට පිටත් කරවදාලා ධර්මාශෝක මහරාජාණන්ගේ පුත්‍ර රත්නය වූ අනුබුදු මහා මහින්ද මහරහතන් වහන්සේ ප්‍රධාන ඉට්ටියෝත්ත්‍ය සම්බල බදසාල සුමන සාමණේරයන් වහන්සේ ප්‍රධාන ධර්ම දූතයන් වහන්සේලා ලංකාද්වීපයට පිටත් කර එවන්ට යෙදුනෙත් ඒ අනුවයි. ඉතින් මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රධානී මහරහතන් වහන්සේලා තමන් වහන්සේලා ගුරුමුඛයෙන් දරාගත් ඒ අටකථා සහිත ත්‍රිපිටක ධර්මය ලංකාද්වීපයට වැඩම කළායින් පස්සේ මහා විහාරය ආරම්භ කළා. මහා විහාරයේහි පැවිදි උපසම්පදා වෙච්ච ලාංකික කුල පුත්‍රයන් වහන්සේලාටත් උගන්වා වදාළ ආකාරයෙන්ම. ඉතින් මෙන්න මේ විදිහට සතවර්ෂ ගණනාවක් මුළුල්ලෙහි මහරහතන් වහන්සේලා විසින් උතුම් වූ බුද්ධ වචනය අර්ථකථා සහිතවම දරාගෙන පරම්පරාවෙන් පරම්පරාවට පවත්වාගෙන පැමිණිලා අනතුරුව මාතලේ අලු විහාරයේදී මහරහතන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් යුක්තව ත්‍රිපිටක සද්ධර්මයේ සහිත අටකථා ඒ මාතලේ අලු විහාරයේ පැවති පොත්තක සංගීතයේදී ග්‍රන්ථාරූඪ කරන්නට යෙදුණා. ඉතින් මෙන්න මේ විදිහට දඹදිව මහරහතන් වහන්සේලා පරපුරෙන් පරපුරට පවත්වාගෙන ආපු ශ්‍රී සද්ධර්මය ලංකාවේ මහා විහාරීය ථේරවාද ස්වාමින් වහන්සේලා ජීවිත පරදුවට තබා ආරක්ෂා කරගෙන ඒ සද්ධර්මයේ ග්‍රන්ථාරූඪ කරලා අදටත් ආරක්ෂා වී පවතින ආකාරයට චිරස්ථිති කරන්නට කටයුතු යෙදුවා. කලින් කල මේ ධර්ම විනය පිළිබඳ යම් යම් මතභේද පෘථග්ජන භික්ෂුන් වහන්සේලා තුළ ඇති වුණා. ඒ මොකද ඒකට හේතුව පෘථග්ජන භික්ෂුන් වහන්සේලා ධර්ම විනය පිළිබඳ සමහර කරුණු තම තමන්ට ඕනෑ විදිහට අර්ථකථනය කරන්නට යෑම නිසා අවුල් මතභේද ඇතිවෙන්න වුණා. ඉතින් මෙන්න මේ කාරණා බොහෝ දුරට පුරාණයේ හිටපු මහරහතන් වහන්සේලා අර්ථ වර්ණනා තුලින් විස්තර කරලා නිවැරදිව දක්වා තියෙනවා. නමුත් මහා විහාරීය ථේරවාදයේ අනුගමනය නොකරන ඇතම් ගිහි පැවිදි ශ්‍රාවකීන් අත්නෝමතිකව ධර්මයේ විස්තර කරන්නට යාම නිසා ධර්මයේ පිළිබඳ බොහෝ කරුණු කාරණා විකෘති ආකාරයෙන් විස්තර කරන බව අද අපට කනගාටුවෙන් වුණත් දකින්න ලැබෙන කාරණාවක්. ඉතින් මෙන්න මේ විදිහට පින්වතුනි අද බුද්ධ ශාසනයට විශාල අනතුරක් පැමිණලා තියෙනවා අත්නෝමතිකව කරන ධර්ම විවරණ නිසා. මේ අත්නෝමතික ධර්ම විවරණ වලට ලක් වෙච්ච ශ්‍රී සද්ධර්මයේහි ඊටාම වැදගත් නැත්නම් හෘදයේ වගේ සලකන්න පුළුවන් ධර්මතාවක් තමයි පටිච්ච සමුප්පාද ධර්ම න්‍යාය. පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ හේතු නිසා දුක හට ගන්නා පිළිවෙල කියලා අපට අර්ථ දක්වන්න පුළුවන්. නැත්නම් අපි සාමාන්‍යයෙන් දන්නේ හේතුඵල ධම හැටියට, හේතුඵල න්‍යාය හැටියට. භාගිතුන් වහන්සේ මේ හේතුඵල ධම තුලින් පෙන්වා දුන්නේ සංසාරික පැවැත්ම හේතුඵල වශයෙන් සකස් වෙන ආකාරයයි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින්ම අවබෝධකටගත් මේ උතුම් සද්ධර්මය බුදුරජාණන් වහන්සේ විසින් සම්මුඛ මහරහතන් වහන්සේලාට විස්තර කළ දීපු ආකාරයෙන්ම තමයි අපි හැමදෙනාම තේරුම් ගන්නට වෑයම් කළ යුත්තේ, දරාගත යුතු වෙන්නේ. එහෙම නැතුව අපට ඕන ආකාරයෙන් අපි මේ කරුණු කාරණා විශ්ලේෂණය කරලා අත්නෝමතික විවරණයන් සිද්ධ කරන්නට ගියොත් Tamanටත් ඒකෙන් විශාල විනාශයක් සිද්ධ වෙනවා. ධර්මය අවබෝධ කරගන්නටත් බැරුව යනවා. අනුන්ටත් ඒකෙන් මහත් විපතක් වෙන බව ගිහි පැවිදි දේශකයන් වහන්සේලා කොයි කවුරුත් හොඳින් හිතට ගන්න ඕන කාරණාවක්. ඉතින් මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ පරිවිමංසන සූත්‍ර දේශනාවෙන් පැහැදිලි කළේ පටිච්ච සමුප්පාදේ හේතුන් නිසා ඵල හට ගන්නා ආකාරය නැත්නම් හේතුන් නිසා දුක හට ගන්නා ආකාරය නිවැරදිව වටහා ගන්න ඕන කොහොමද කියන එකයි. ඒ නිසා මහා විහාරීය ථේරවාදයට අනුව තුන් සංගායනාවට නැගිලා මාතලේ අලු විහාරයේදී ග්‍රන්ථාරූඪ වෙච්ච ඒ ත්‍රිපිටක සද්ධර්මය, ඒ වගේම මහා විහාරීය අටුවාචාරින් වහන්සේලා පවත්වාගෙන ඇවිල්ලා පාශනිසිය වස්තේදී බුද්ධඝෝෂ මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් මාගධි භාෂාවට පෙරලන්ට යෙදුණු ඒ අර්ථ වර්ණනාවන්ට අනුව, ඒ වගේම මහා විහාරීය ටීකාවන්ට අනුව අපි උත්සාහවන්ත වෙමු මේ කාල වේලාව තුළ කොහොමද පටිච්ච සමුප්පාදයේ පිළිබඳව නිවැරදි අර්ථ දත යුත්තේ කියන කාරණේ වටහා ගන්නට. බුදුරජාණන් වහන්සේ මේ පරිවිමංසන සූත්‍රාන්ත දේශනාව වදාරන්ට යෙදුනේ සවැත්නුවර ජේතවනාරාමේ වැඩින්න අවස්ථාවකදී. භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කරලා මහණෙනි කියලා වදාලා භික්ෂුන් වහන්සේලාත් පින්වතුන් වහන්සේ කියලා බුදුරජාණන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගේ මේ ප්‍රශ්නේ විමසා වදාලා. කිත්තාවතානුකෝ භික්ඛවේ භික්ඛු පරිවිමංසමානෝ පරිවිමංසෙය්‍ය සබ්බසෝ සම්මා දුක්ඛඛයායාති. භාග්‍යතුන් වහන්සේ අහපු ප්‍රශ්නේ මෙන්න මේකයි. මහණෙනි, මනවින් මේ සියලු දුක් ෂේවලා යාම පිණිස භික්ෂුවක් තමන්ගේ ජීවිතයේ පිළිබඳව ධර්මානුකූලව නුවණින් විමසනවා නම් විමසිය යුත්තේ කොයි ආකාරයෙන්ද කියන ප්‍රශ්නයයි. භික්ෂුන් වහන්සේලා පිළිතුරු දුන්නව, භගවන් මූලකානෝ භාන්තේ ධම්මා භගවන් නෙත්තිකා භගවන් පටිසරණ සාධුවත භාන්තේ භගවන්තං ඒව පටිභාතු ඒතස්ස භාසිතස්සත්ථෝ. ස්වාමීනි, මේ ධර්මය භාග්‍යතුන් වහන්සේ මුල් කරගෙනයි පවතින්නේ. භාග්‍යතුන් වහන්සේ තමයි අපේ නායකයාණන් වහන්සේ. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ පිළිසරණ කොටගෙනයි අපි කටයුතු කරන්නේ. එහෙනම් භාග්‍යතුන් වහන්සේම මේ කාරණය විස්තර කර දෙනසේක්වා භික්ෂුන් වහන්සේලා ඒ අනුව අහලා දරා ගන්නවාය කියලා පිළිතුරු දුන්නා. ඉතින් අන්න එතනදී අපිට පේනවා මේ භික්ෂුන් වහන්සේලා තුළ බුදුරජාණන් වහන්සේගේ ශාස්ත්‍රූත්වය පිළිබඳව තිබිච්ච ගරුත්වය. මේ භික්ෂුන් වහන්සේලා තම තමන්ට හිතන දේ උත්තර වශයෙන් කියන්න ගියේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන්ම මේ දේශනාවේ නැත්නම් මේ කාරණේ අර්ථය දැනගන්න ඕනේ කියලා බොහොම ගෞරවයෙන් ආරාධනා කර හිටියා බුදුරජාණන් වහන්සේටම මේ ප්‍රශ්නේ විසඳා දෙන හැටියට. ඉතින් අන්න ඒ නිසා අපි හැම වෙලේම බුදුරජාණන් වහන්සේ යම් විදිහකටද වදාලේ, යම් විදිහකටද විස්තර කළේ, ඒ විදිහටම හිතේ දරාගන්න, ඒ අනුවම තේරුම් ගන්න බලන්න ඕනේ. එහෙම නැති වුණොත් අපට වෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ නිවන් මගින් බැහැර වෙන්නටයි. ඉතින් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට පැහැදිලි කළා, එනම් මහණෙනි හොඳට අහන්න, හොඳට දරාගන්න, හොඳට මෙනෙහි කරන්න. එහෙමයි ස්වාමීනි කියලා භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට පිළිතුරු දුන්න භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව මෙන්න මේ විදිහට වදාලා. ඉමං භික්ඛවේ භික්ඛෝ පරිවිමංසමානෝ පරිවිමංසති යං කෝ ඉදං අනේක විධං නානප්පකාරකං දුක්ඛං ලෝකේ උප්පාජ්ජති ජරා මරණං ඉදං නුකෝ දුක්ඛං කිං නිදානං කිං සමුදයං කිං ජාතිකං කිං පභවං කිස්මින් සති ජරා මරණං හෝති කිස්මින් අසති ජරා මරණං නොහෝති. මහණෙනි, නුවණින් විමසන භික්ෂුවක් මෙන්න මේ විදිහට නුවණින් විමසනවා. මේ ලෝකයේහි ජරා මරණ ආදී අනේක විද දුක් හට ගන්නවා. මොන හේතුවක් නිසාද මේ ජරා මරණ ආදී අනේක විද දුක් හටගන්නේ? මොකක් හේතු කරගෙනද මේ දුක් පහළ වෙන්නේ? කුමක් ඇති කලෙහිද මේ ජරා මරණ ආදී දුක් පවතින්නේ? කුමක් නැති කලෙහිද මේ ජරා මරණ ආදී දුක් නැති වෙන්නේ කියලා. ඉතින් ජරා මරණ කිව්වහම අපට තේරෙනවා ජරා කියලා කියන්නේ දිරීම, වයසට යෑම. මරණය කියලා කියන්නේ ජීවිත ඉන්ද්‍රිය සිඳී යාම. මෙන්න මේ ජරා මරණ අතර කාලය තුළ අපට බොහෝ දුක් විඳින්න සිද්ධ වෙනවා. ලෙඩ වෙනවා, හඬන්න, වැළපෙන්න, ශෝක කරන්න සිද්ධ වෙනවා, අප්‍රියයන් සමග ජීවත් වෙන්න සිද්ධ වෙනවා, ප්‍රියයන්ගෙන් වෙන් වෙන්න සිද්ධ වෙනවා, හිතන පතන දේවල් ආකාරයෙන් සිද්ධ නොවීම හින්ද බොහෝ දුක් ඇති වෙනවා. කායිකවත් මානසිකවත් බොහෝ දුක් පීඩාවන්ට අපට මරණය දක්වා, උපතේ සිට මරණය දක්වා කාලය තුළ මුහුණ දෙන්න වෙනවා. මේ සියලුම දුක් ජරා මරණ අවසන් කොට ඇතිවන සියලුම දුක් මොන හේතුවක් නිසාද ඇති වෙන්නේ, මොන හේතුවක් නිසාද හටගන්නේ කියලා නුවණින් විමසන්නට ඕන. අන්න එහෙම නුවණින් විමසන ශ්‍රාවකයෙකුට ධර්මානුකූලව නිවැරදිව නුවණින් විමසනවා නම් එතකොට වැටහෙනවා ජරා මරණ අවසන් කොට ඇති මේ සියලුම දුක් හටගන්නේ වෙන හේතුවක් නිසා නෙවෙයි, උපත නිසායි. ඉපදිච්ච හින්දා තමයි අපට ලෙඩ වෙන්න, හඬන්න, වැළපෙන්න, ශෝක කරන්න සිද්ධ වෙන්නේ, වයසට යන්න සිද්ධ වෙන්නේ, මරණයටපත් වෙන්න සිද්ධ වෙන්නේ. මේ ජීවිත කාලය පුරා යම්තාක් අපි දුක් විඳිනවා නම් ඒ සියලුම දුක් වලට හේතුව වෙනත් හේතුවක් නොවේ, උපත ලැබීම, ඉපදීමමයි කියලා ඒ නුවණැති ශ්‍රාවකයාට වැටහෙනවා. ඉතින් එහෙමනම් උපත නැති කළොත් නැත්නම් උපත සිද්ධ නොවුනොත් උපදින්නේ නැත්නම් ජරා මරණ ආදී කිසිම දුකක් හටගන්නේ නැහැ කියන අවබෝධයත් ඇති වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ඒ ශ්‍රාවකයා නුවණින් සලකනකොට ජරා මරණ ආදී සියලු දුකත්, ජරා මරණ ආදී දුක් හටගන්න හේතුව වූ උපතත්, ඒ වගේම උපත නැති කළොත් ජරා මරණ ආදී සියලු දුක් අභාවයට පත් වෙනවායි කියන නිවන පිළිබඳවත්, ජරා මරණ නැති කරන ප්‍රතිපදාව වන දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව ආරි මාර්ගයේ පිළිබඳවත් ඒ තුලින් වටහාගෙන ඒ ආරි මාර්ගයේ අනුගමනය කරනවා කුමක් සඳහාද? ජරා මරණ ආදී සියලු දුක් දුකින් අත මිදලා ලබන ශාන්ත සුන්දර නිර්වාණ සපත සාක්ෂාත් කර ගන්නට. ඉතින් මෙන්න මේ විදිහට ඒ භික්ෂුව ජරා මරණ ආදී සියලු දුක් නැති කරන නිවැරදි ප්‍රතිපදාව අනුගමනය කරනවා. ඉතින් එතනින් නතර නොවි ඒ භික්ෂුව ඊළඟට විමසනවා, උපත ලැබීම නිසා නම් මේ සියලු දුක් හටගන්නේ, උපත ලබන්න හේතුව මොකද්ද කියලා. උපත ලබන්න හේතුව මොකක්දයි කියලා විමසනකොට නිවැරදිව ධර්මානුකූලව විමසන භික්ෂුවකට නම් විමසන යෝගාවචරියෙකුට නම් වැටහෙනවා, උපත සිද්ධ වෙන්නේ භවය නිසා. ජාති භව නිදාන භව සමුදය භව ජාතික භවප්පභව භවේ සති ජාති හෝති භවය සති ජාතින හෝති. උපත හටගන්නේ භවය නිසායි, භවය ඇති කලෙහි උපත සිද්ධ වෙන්නේ, භවය නැත්තම් උපතක් නැහැ කියලා. මෙතන පින්වතුනි භවය කියලා කියන්නේ කාම භව, රූප භව, අරූප භව වශයෙන් භවය ත්‍රිවිධාකාර වෙනවා. ඒ වගේම භවය උප්පත්ති භව, කම්ම භව කියලා අර්ථ දෙකකට වැටෙනවා. උප්පත්ති භවය කියලා කියන්නේ කාම භවයේ නැත්නම් රූප භවයේ අරූප භවයේ උපතත් එක්ක පහළ වෙන ස්කන්ධවලට කියන උප්පත්ති භවය කියලා. ඒ කියන්නේ ජාතියෙන් අර්ථවත් වෙන්නේ උප්පත්ති භවයමයි. ඒ උප්පත්ති භවය ඇති කරන, ඒ කියන්නේ කාම භවයේහි උපත ලබා දෙන කර්මයටත් කියනවා කම්ම භවය කියලා. ඒ වගේම රූප භවයේ උපත ලබා දෙන කර්මයට කියනවා රූප භව කියලා. අරූප භවයේ උපත ලබා දෙන කර්මයටත් කියනවා අරූප භව කියලා. කාම රූප අරූප ධාතුන්හි උපත ලබා දෙන කර්මයටත් කියනවා කාම භව, රූප භව, අරූප භවය කියලා. දැන් මෙතන උපතට හේතුව හැටියට අපි ගන්න ඕන කාම භවයයි කියන එක අට කතාවේ පැහැදිලි කරනවා. ඉතින් අනුව මෙතන කාම භව, රූප භව, අරූප භවයි කියලා කියන්නේ කාම ධාතු උපත ලබා දෙන්න හේතු වෙන කර්මයන් කාම භව, රූප ධාතු උපත ලබා දෙන්න හේතු වෙන කර්මයන් රූප භව, අරූප ධාතුෙහි උපත ලබා දෙන කර්මයන් අරූප භව. කිසිම ආකාරයකින් කාම ධාතුවේ හෝ රූප ධාතුවේ හෝ අරූප ධාතුවේ හෝ උපත ලබා දෙන කර්මයක් නොතිබුනොත් ඒ කර්මයක් නැති කලෙහි විපාක වශයෙන් ස්කන්ධ ධාතු ආයතනයන්ගේ පහළවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ත්‍යාන්නේ ඒක නිසා උපතට හේතුව භවයයි කියලා ඒ නොනැති ශ්‍රාවකයා නොනින් තේරුම් ගන්නවා. භවයක් නැත්තම් උපතක් නැහැ. භවය නැති කරන ප්‍රතිපදාව මේ ආරි මාර්ගයයි කියලා වටහා ගන්නවා. මෙන්න මේ විදිහට ඒ ශ්‍රාවකයා උපතත් උපත හටගන්න හේතුවත් උපත නැතිවීම කියන නිවනත් ඒ උපත නැති කරන මාර්ගයේ ප්‍රතිපදාව කියන ආරි මාර්ගයත් වටහා ගන්නවා. ඊළඟට ඒ ශ්‍රාවකයා නුවණින් සලකනවා, හොඳයි එහෙමනම් උපතට හේතු වෙච්ච මේ කාම භව, රූප භව, අරූප භව කියන කර්මය හටගන්න හේතුව මොකක්ද? අන්න එතකොට යෝගාවචර ශ්‍රාවකයාට නුවණින් වටහා ගන්නට පුළුවන් වෙනවා භවයට හේතුව උපාදානයයි, දැඩිවල්ලා ගැනීමයි. කාම උපාදාන, දිට්ඨි උපාදාන, සීලබ්බතු උපාදාන, අත්වාද උපාදාන වශයෙන් සතරාකාරයක් වූ මේ උපාදානය තමයි භවයට හේතුව. උපාදානය ඇති කලෙහි තමයි මේ භවය හටගන්නේ. උපාදානයක් නැත්තම් භවයක් නැහැ කියලා භවයේ පිළිබඳවත් භවය හටගන්න හේතුව උපාදානයේ පිළිබඳවත් උපාදානයේ නැතිවීමෙන් භවයත් නැති වෙනවා කියන භව නිරෝධයේ නිවන පිළිබඳවත් භව නිරෝධගාමිනී ප්‍රතිපදාවන ආරි මාර්ගයත් පිළිබඳව මැනවින් වටහා ගන්නවා. ඊළඟට එනුව නැති ශ්‍රාවකයා විමසනවා, හොඳයි උපාදානයත් හේතුන් නිසා හටගන්න ධර්මතාවක් නම් උපාදානය හටගන්න හේතුව මොකද්ද? උපාදානය හටගන්නේ හිතේ ආශාව තෘෂ්ණාව තියෙන නිසායි කියලා එනුව නැති ශ්‍රාවකයාට වැටහෙනවා. තණ්හා පච්චය උපාදානං, තණ්හාව නිසා තමයි උපාදානය ඇති වෙන්නේ. ඒ වගේම තණ්හාවක් නැත්තම් උපාදානයක් නැහැ. තණ්හාව නැතිවීමෙන් උපාදාන නිරෝධය වෙන නිවන සාක්ෂාත් කරගන්න පුළුවන් වෙනවා. මේ නිබ්බානගාමිනී පටිපදාව ආර්ය අෂ්ටාංග මාර්ගය තමයි උපාදානය නැති කරන මාර්ගයේ ප්‍රතිපදාව වෙන්නේ කියලා. මේ උපාදානයත් උපාදාන සමුදය, උපාදාන නිරෝධය, උපාදාන නිරෝධගාමිනී පටිපදාව පිළිබඳව නිවැරදිව අවබෝධ කරගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට උපාදානයට හේතුව අවබෝධ කර ගැනීමෙන් නතර නොවන ඒ ශ්‍රාවකයා උපාදානයට හේතුවන තෘෂ්ණාව හටගන්න හේතුව පිළිබඳවත් නුවණින් විමසනවා. තෘෂ්ණාව හටගන්න හේතුව මොකක්ද? විඳීමයි. වේදනාපච්චය තණ්හා. විඳීම නිසා තමයි තණ්හාව හටගන්නේ. විඳීමක් ඇති කලෙහි තමයි තණ්හාව පවතින්නේ. විඳීමක් නැත්තම් තණ්හාවක් නැහැ. විඳීම තණ්හාව නැති කරන ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංග මාර්ගයයි කියලා තණ්හාව පිළිබඳවත් නිවැරදිව අවබෝධ කරගන්නවා. මේ තණ්හාව කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා වශයෙන් ත්‍රිවිධාකාර වෙනවා. ඒ වගේම ඒ කාම භව විභව තණ්හාවම රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා වශයෙන් ওই විදිහට ආරම්භනානුවත් සවැදෑරුම් වශයෙන් බෙදා දක්වන්න පුළුවන්. මේ විදිහට බුදුරජාණන් වහන්සේ තණ්හා විවිධාකාරයෙන් බෙදි බෙදී යන ආකාරය තෘෂ්ණාව ජාලාවක් හැටියට මේ සියලුම ආධ්‍යාත්මික බාහිර අරමුණු එවැගේම පහළ වෙන සිත් චෛතසික ආදී මේ සියල්ලම වෙලා පටලවාගෙන විහිදී පැතිරලා තියෙන ආකාරය ධර්මෙහි විස්තර කරනවා. ඉතින් මෙන්න මේ විදිහට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියන අරමුණු අනුව සවදෑරුමන තෘෂ්ණාව විඳීම් නිසායි හටගන්නේ. ඒ විඳීම් නැත්තං තෘෂ්ණාවක් නැහැ. තෘෂ්ණාව නැති කරන මාර්ගය ප්‍රතිපදා වෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයයි කියලා ඒ නුවණැති ශ්‍රාවකයා තෘෂ්ණාව පිළිබඳවත් නිවැරදිව අවබෝධ කරගන්නවා. මෙන්න මේ විදිහට පින්වතුනි හේතුන් නිසා ඒ ඒ ඵල හට ගන්නා ආකාරය තමයි පටිච්ච සමුප්පාදයේ තුලින් පැහැදිලි කෙරෙන්නේ. මෙන්න මේ ආකාරයට නුවණින් විමසන ශ්‍රාවකයෙකුට තේරෙනවා මේ ජරා මරණ ආදී සියලුම දුක් හේතුන් නිසායි හටගෙන තියෙන්නේ, නිකන් නෙමෙයි. හේතුන් නිසා හටගත් දුක හේතුන් නැති වුණොත් නැවත හටගන්න බෑ. මෙන්න මේ න්‍යාය අවබෝධ කරගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට තෘෂ්ණාව හටගන්නා හේතුව විඳීම් පිළිබඳව අවබෝධ කරගන්නා ඒ නුවණැති ශ්‍රාවකයා එතනින් අතර නොවි විඳීම් හටගන්නා හේතුව පිළිබඳව විමසා බලනවා. විඳීම් හටගන්න හේතුව මොකද්ද? විඳීම් හටගන්නේ ස්පර්ශය නිසාය කියලා ඒ නුවණැති ශ්‍රාවකයා අවබෝධ කරගන්නවා. පස්සපච්චා වේදනා. ස්පර්ශය ඇති කලෙහි තමයි විඳීම් හටගන්නේ. ස්පර්ශය නැත්තම් විඳීම් නැහැ. ස්පර්ශය නැතිව යාමෙන් විඳීම් නැතිව යනවා නම් අනේ ස්පර්ශ නිරෝධයෙන් විඳීමුත් නිරුද්ධ වෙන නිර්වාණ ධාතුව තමයි මේ සියලු දුක් අවසන් වීම. ඒ විඳීම් නැති කරන මාර්ගයේ ප්‍රතිපදාව වෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයයි කියලා වටහා ගන්නවා. දැන් මෙන්න මෙතනදී පින්වතුනි තේරුම් ගත යුතු කාරණාවක් තියෙනවා. ඉතින් මේ එක් එක් පදවල අර්ථ ගත යුතු ආකාරය පුරාණාචාර්යන් වහන්සේලා අර්ථ කථා අනුසාරයෙන් ඉදිරිපත් කළා තියෙනවා. වේදනාපච්චා තණ්හා කියන තැනදී විඳීම් හැටියට ගත යුත්තේ අභිධර්මානුකූලව සිත් 89කට බෙදා දක්වනවා. ලෝකෝත්තර සිත් 8 හැර ඉතුරු ලෞකික සිත් 81 වේදන යෙදෙන වේදනා නිසා තමයි තණ්හාව ඇතිවෙන බව සලකා ගත යුත්තේ. වේදනාපච්චා තණ්හා කියන තැනදී ලෞකික සිත් 81 යෙදෙන විඳීම් නිසා තණ්හාව හට ගන්න ආකාරය සලකා ගත යුතුයි. ඉතින් මෙතනදී ලෞකික සිත් 81ට රහතන් වහන්සේලා තුල පහළ වෙන ක්‍රියාසිතුත් ඇතුළත් වෙනවා. ඉතින් එතෙන්දී අපට සලකන්න වෙනවා රහතන් වහන්සේලාට තණ්හාව ඇති වෙන්නේ නැහැ. ඉතින් මෙතනදී එහෙමනම් ඒ රහතන් වහන්සේලාගේ ක්‍රියාකාරකම් නිසා තෘෂ්ණාව ප්‍රහාණය නොකරපු අයත්න් තුල රහතන් වහන්සේලාගේ යම් යම් ක්‍රියාකාරකම් නිසා තෘෂ්ණාව හට ගන්න පුළුවන්. උදාහරණයක් හැටියට අපට පෙන්වා දෙන්න පුළුවන්. මේ පින්වතුන් අහලා දන්නවා කච්චාන මහරහතන් වහන්සේ පිණ්ඩපාති වඩින්න සිවුරු පොරවන ආකාරය දැකලා කච්චාන මහරහතන් වහන්සේගේ රන්වන් ශරීරය දැක්ක සෝරෙය්‍ය සිට පුත්‍රයාට කච්චාන මහරහතන් වහන්සේ පිළිබඳ රාගසිතක් ඇති වුණා. අන්න බලන්න අර කච්චාන මහරහතන් වහන්සේට පහළ වෙච්ච ක්‍රියාසිත නැත්නම් ඒ ක්‍රියාසිත සම්ප්‍රයුක්ත විඳීමුත් එතන තියෙනවානේ. ඒ ක්‍රියාව බලාගෙන හිටපු සෝරෙය්‍ය සිට පුත්‍රයා තුළ තමයි තෘෂ්ණාව ඇති වුණේ. ඉතින් මෙන්න මේ විදිහට ලෞකික සිත් 81 යෙදෙන විඳීම් නිසා තෘෂ්ණාව ආධ්‍යාත්මික බාහිර මේ සෑම ආකාරයකින්ම හට ගන්නා හැටි තේරුම් ගත යුතුයි. ඊළඟට ස්පර්ශය නිසා විඳීම් හට ගන්නවා කියන තැනදී තේරුම් ගත යුත්තේ විපාක සිත් 32 යෙදෙන ස්පර්ශයේ හිඳ හටගන්නා විපාක සිත් 32 වේදනාවයි. අභිධර්මානුකූලව විපාක සිත් 32ක් තියෙනවා. කර්ම විපාක ක්‍රියා වශයෙන් ඉසෙත් බෙදෙන්නේ. එතකොට එතන විපාක සිත් තියෙනවා. අහේතුක විපාක සිත් 15ක් සහ සහේතුක විපාක සිත් කාමාවචර මහ විපාක 8යි. ඒ වගේම රූපාවචර විපාක 5යි අරූපාවචර විපාක 4ක් වශයෙන් එතන සහේතුක විපාක සිත් 17ක් තියෙනවා. හේතුක විපාක සිත් 15ත් එක්ක ඔක්කොම විපාක සිත් 32ක් යෙදෙනවා. ඒ විපාක සිත් 32 යෙදෙන විපාක වේදනාව තමයි මෙතන පස්සපච්චයා වේදනා කියන තැනදී වේදනාව හැටියට ගත යුත්තේ. ඉතින් මෙන්න මේ වෙනස්කම් නොසලකා කෙනෙක් අර්ථ විග්‍රහ කරන්න ගියොත් එහෙම සම්පූර්ණ පටිච්ච සමුප්පාදයේ විකෘති වෙනවා. ඉතින් අන්න ඒක නිසා හැම වෙලේම ඒ පද බෙදීම අනුව ඒ තැන්වලදී අදහස් කරන ධර්මතා කොට්ඨාසය තමයි පටිච්ච සමුප්පාදයේ අර්ථ වශයෙන් අපි විග්‍රහ කරලා ගත යුත්තේ. එතකොට වේදනාපච්චය තණ්හා කියන තැනදී සලකන්න ඕන ලෞකික සිත් 81 යෙදෙන වේදනා නිසා තණ්හාවේ හට ගැනීම ගැනයි. පස්සපච්චය වේදනා කියන තැනදී සලකන්නට ඕන විපාක සිත් 32 යෙදෙන ස්පර්ශය නිසා හට ගන්නා විපාක වේදනා 32 පිළිබඳවයි. ඊළඟට මෙන්න මේ ආකාරයට ධර්මතාවසයෙන් නුවණින් වටහා ගන්නා ශ්‍රාවකයා ස්පර්ශය හට ගන්න හේතුව පිළිබඳවත් විමසා බලනවා. ස්පර්ශය හට ගන්න හේතුව මොකද්ද? ඇහ කන නාසය දිව ශරීරය මනස කියන ආයතන 6 නිසා තමයි ස්පර්ශය හටගන්නේ. ස්පර්ශයක් ආයතන 6 නැත්තම් ස්පර්ශයක් නැහැ. ආයතන 6 නැතිවීමෙන් ස්පර්ශයත් නිරුද්ධ වෙනවා, නිර්වාණ ධාතුවට පැමිණෙනවා. ඒ ස්පර්ශයේ නිරුද්ධ වෙන ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංග මාර්ගයයි කියලා ස්පර්ශයේ පිළිබඳවත් නිවැරදිව අවබෝධ කර ගන්නවා. ස්පර්ශයේ හටගන්නේ ආයතන 6 නිසායි කියලා කිව්වා. ඊළඟට ආයතන 6 පිළිබඳවත් නුවණින් විමසා බලනවා. මොනවද මේ ආයතන? ආයතන කියලා කියන්නේ පින්වතුනි මෙතන ආධ්‍යාත්මික ආයතන 6 ගැනයි. චක් ආයතන, සෝත ආයතන, ඝාන ආයතන, ජීව ආයතන, කාය ආයතන, මන ආයතන. මේ ආයතන 6 නිසා තමයි ස්පර්ශයක් සිද්ධ වෙන්නේ කියලා කලින් විස්තර කරනනේ. ස්පර්ශය කියලා කියන්නේ මේ ආයතන 6ට අරමුණු යොමු වීමෙන් සිත් පහළ වෙනවා. ඒ සිත් අරමුණත් එක්ක සම්බන්ධ වෙන චිත්තාංගයක් ස්පර්ශයේ හැටියට සිතේ ඇති වෙනවා. අන්නේ විපාක ස්පර්ශ 32 හින්දා තමයි විපාක සිත් දෙකේ 32 ස්පර්ශයේ හින්දා තමයි විපාක වේදනා හටගන්නේ කියන එක විස්තර කරනවා. එතකොට විපාක ස්පර්ශය හටගන්නේ ඇහ කන නාසය දිව ශරීරයේ මනස කියන ආයතන 6 හට ගැනීම නිසායි. ඉතින් මේ ආයතන 6ක් කියලා උපරිමයෙන් සඳහන් කළේ පින්වතුනි කාම ධාතුවේ සත්වයින්ට ලැබෙන ආයතන වශයෙන්ුයි. කාම ධාතුවේ සත්වයින්ට උපරිම ආයතන 6ක් ලැබෙන්න පුළුවන් ඇහැ කන නාසය දිව ශරීරය මනස වශයෙන්. නමුත් හැමතැනකදීම ආයතන 6ක් තියෙනවා කියන එක ධර්මෙහි විස්තර වෙන්නේ නැහැ. කාම ධාතුවේ සත්වයින්ට උපරිම ආයතන 6ක් ලැබිය හැකි වුණත් රූප ධාතුවේ රූපාවචර බ්‍රහ්මීන්ට අසඤ්ඤතලයේ හැර සෙසු රූපාවචර බ්‍රහ්මීන්ට ආයතන 3යි ලැබෙන්නේ. මොනවද? චක් ආයතන, සෝත ආයතන, මන ආයතන. ඉතින් මේ වෙනස අපි තේරුම් ගත්තේ නැත්නම් බ්‍රහ්ම ලෝකවලත් ආයතන 6ක් තියෙනවා කියලා වරදවා ගන්න පුළුවන්. එහෙම වරදවා නොගත යුතුයි. රූපාවචර බ්‍රහ්ම ලෝකවල අසඤ්ඤතලයේ හැර ආයතන 3යි ලැබෙන්නේ. අසඤ්ඤතලයේ ආයතන වශයෙන් අපට ගන්න ආයතනයක් ලැබෙන්නේ නැහැ. කර්මජ වශයෙන් පහළ වෙන රූප පරමණයයි අසඤ්ඤතලයේ දකින්න ලැබෙන්නේ. මොකද අසඤ්ඤතලයේ ඉන්න කාලය තුල ඒ සත්වයින්ට සිත් පහළ වීමක් නැහැ. කර්මජ රූප පමණයි පහළ වෙන්නේ. ඊළඟට අරූපතලයේ සත්වයින්ට එකම මන ආයතනය පමණයි තියෙන්නේ. අරූප කිව්වහම රූප කිසිවක් නැහැ. සමහර කෙනෙක් වරදවා ගන්නවා අරූපතලයේ සියුම් රූපයක් තියෙන්න පුළුවන් කියලා. නමුත් එහෙම කතාවක් නැහැ. අරූපතලයේ කියලා කියන්නේ රූප නැති නිසාමයි එකම මන ආයතනයයි තියෙන්නේ. මෙන්න මේ ආයතන නිසා තමයි ස්පර්ශය හටගන්නේ කියලා තේරුම් ගන්නවා. ආයතන නැත්තම් ස්පර්ශයක් නැහැ. මේ ස්පර්ශය නිරුද්ධ වෙන ප්‍රතිපදා ආයතන නිරුද්ධ වෙන ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංග මාර්ගයයි කියලා වටහා ගන්නවා. ඊළඟට මේ ආයතන පිළිබඳවත් නුවණින් විමසනේ ශ්‍රාවකයා තේරුම් ගන්නවා ධර්මතාවසයෙන් ආයතනත් නිකන් හට ගන්නවා නෙමෙයි, ආයතන හට ගන්නත් හේතුවක් තියෙනවා. ඒ තමයි නාම රූප දෙක. නාම රූප පත්‍ය සලායතන නාම රූප දෙක නිසා තමයි ආයතන 6 හටගන්නේ. නාම රූප දෙක නැත්තං ආයතන නැහැ. නාම රූප දෙක නැතිවීමෙන් ආයතනත් නිරුද්ධ වෙනවා, නිර්වාණ ධාතුවට පැමිණෙනවා. ඒ ආයතන නිරුද්ධ වෙන ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංග මාර්ගයේ වගේම ඊළඟට නාම රූප පිළිබඳවත් වටහා ගන්නේ නාම රූප නිරුද්ධ වෙන ප්‍රතිපදාවත් ආර්ය අෂ්ටාංග මාර්ගයේ හැටියටයි. ඉතින් දැන් මෙන්න මෙතනදී සලායතන හටගන්න හේතුව නාම රූපයි කියලා කිව්වා. රූප කිව්වහම දන්නවා පඨවි ආපෝ තේජෝ ආයෝ යන සතර මහා ධාතුන්ගෙන් හා ඒ සතර මහා භූතයන් නිසා හටගන්න උපාදාය රූපයන්ගෙන් තමයි රූපේ සකස් වෙන්නේ. නාම කියලා කිව්වහම පින්වතුනි මෙතන පටිච්ච සමුප්පාදයේ නාමය හැටියට ගන්නේ වේදනා සංඥා වේදනා ස්කන්ධය සංඥා ස්කන්ධය සංඛාර ස්කන්ධය කියන ස්කන්ධ තුන. කියන්නේ චෛතසික 52 අභිධර්මානුකූල විස්තර කියන චෛතසික 52 තමයි මෙතනදී වේදනා සංඥා සංඛාර කියන ස්කන්ධත්‍රයට වැටෙන්නේ. ඒ නාම රූප දෙක නිසා තමයි ආයතන 6 හටගන්නේ. ඉතින් එතනදීත් කාම ධාතුවේ නම් නාම රූප දෙකම පවතිනවා. හේතුඵල වාසයෙන් රූප ධාතුවෙත් අසඤ්ඤතලයේ හැර අවශේෂ බ්‍රහ්ම ලෝකවල නාම රූප දෙක නිසා තමයි ආයතන තුනක් හටගන්නේ. අසඤ්ඤතලයේ කර්මජ රූප පමණයි පවතින්නේ. අරූපතලයේ රූප ධර්ම නැහැ, නාම ධර්ම පමණයි පවතින්නේ. එතකොට අරූපතලය ගැන අපි විස්තර කරනකොට කියන්න ඕනේ නාම රූප පත්‍ය සලායතනං කියලා නෙමෙයි, නාම පත්‍ය චට්ටායතනං. ඒ කියන්නේ නාම ධර්ම නිසා 6 මනායතනය පහළ වෙනවා කියන එකයි. ඉතින් මෙන්න මේ විදිහට නිවැරදිව තේරුම් කරගන්න නුවණැති ශ්‍රාවකයා ඊළඟට විමසා බලනවා නාම රූප පිළිබඳවත්. මේ නාම රූපත් නිකං හටගෙන නැහැ. නාම රූප හටගන්නත් හේතුවක් තියෙනවා. මොකද්ද මේ නාම රූප හටගන්න හේතුව? විඥානයයි කියලා ඒ ශ්‍රාවකයාට ධර්මතාව වශයෙන් නුවණින් දැක ගන්න ලැබෙනවා. විඥානය ඇති කල්ලි තමයි නාම රූප හටගන්නේ. විඥානය නැත්තම් නාම රූප නැහැ. විඥානය නිරුද්ධ වීමෙන් නාම රූප නිරෝධ සංඛ්‍යාත නිවන සාක්ෂාත් වෙනවා. ඒ නාම රූප නැති කරන ප්‍රතිපදාවත් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා වාරිය ෂ්ටාංග මාර්ගයයි කියලා මේ පිළිබඳව අවබෝධ කර ගන්නවා. ඉතින් මෙන්න මෙතනදී විඥාන නිසා නාම රූප හට ගන්නවා කිව්වහම නාම රූප හට ගන්න හේතු වෙන විඥාන නැත්තම් සිත් කියලා මෙතන අදහස් කරන්නේ සියලුම විපාක අවිපාක සිත් සියල්ලම. අන්න ඒක අපි තේරුම් ගන්නට ඕන. නාම රූප හට ගන්න හේතුව විඥානයේ හැටියට කතා කරනකොට එතනදී විඥානයේ හැටියට විපාක අවිපාක සියලුම සිත් ගන්නට ඕන. තනදි විඥානපච්චා නාම රූපං කියන නිසා නාම වලට විඥානස්කන්ධය හැර ඊතුරු චෛතසික කියන්නේ වේදනා සංඥා සංස්කාර කියන ඊතුරු නාම ධර්ම තමයි ගන්නෙ විඥානයේ හැර වේදනා සංඥා සංස්කාර කියන ඊතුරු ස්කන්ධත්‍රය ගති යුතුයි චෛතසික 52. ඊළඟට නාම රූප හට ගන්න හේතු වෙන විඥානයේ පිළිබඳවත් ඒ යෝගාවචර භික්ෂුව නැත්තම් ශ්‍රාවකයා නුවණින් සලකනවා. මේ විඥානයත් හේතුන් නිසායි හටගන්නේ. විඥානේ හටගන්න හේතුව මොකද්ද? විඥානේ හටගන්න හේතුව සංස්කාරයි කියලා ධර්මානුකූල විශ්වාසකයා අවබෝධ කරගන්නවා. සංස්කාර නිසායි විඥානේ හටගන්නේ. සංස්කාර නැත්තම් විඥානේ නැහැ. සංස්කාර නිරුද්ධ වෙන ප්‍රතිපදාව මේ ආර්ය ශ්‍රාංක මාර්ගයයි කියලා විඥානේ හටගන්න විඥානේ නිරුද්ධ වෙන ප්‍රතිපදාව ආර්ය ශ්‍රාංක මාර්ගයයි කියලා විඥානේ පිළිබඳවත් ඒ ශ්‍රාවකයා නුවණින් තේරුම් ගන්නවා. සංස්කාර නිසායි විඥානය හටගන්නේ කියලා. ඉතින් මෙන්න මෙතනදී විඥානය හටගන්න හේතු වන සංස්කාර පිළිබඳවත් අපි නිවැරදිව වටහා ගන්නට ඕන. මොනවාද විඥානය හටගන්න හේතු වන සංස්කාර? භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පටිච්චසමුප්පාදය පිළිබඳව විස්තර කරනකොට මේ සූත්‍ර දේශනාවෙහි අවිජ්ජාගතෝ යම් භික්කවේ පුරිස පුග්ගලෝ පුඤ්ඤාංචේ සංඛාරං අபிසංකරෝති පුඤ්ඤෝපගං හෝති විඤ්ඤාණං අපුඤ්ඤාංචේ සංඛාරං අபிසංකරෝති අපුඤ්ඤෝපගං හෝති විඤ්ඤාණං ආනෙන්ජංචේ සංඛාරං අபிසංකරෝති ආනෙන්ජෝපගං හෝති විඤ්ඤාණං. මෙතන විඤ්ඤාණය හටගන්න හේතු වන සංස්කාර හැටියට භාග්‍යතුන් වහන්සේ පැහැදිලිවම දේශනා කරන්නේ කුසලා කුසල කර්ම පුඤ්ඤාවිසංඛාර අපුඤ්ඤාවිසංඛාර ආනෙන්ජහවිසංඛාර වශයෙන් විස්තර කෙරෙන පින්වතුනි කුසලා කුසල කර්මයි. මේ පිළිබඳව තවදුරටත් පැහැදිලි කරන්න ඕන. නමුත් අපි දැනට සලකා ගමු කුසලා කුසල කර්ම නිසා තමයි විඥාණය හටගන්නේ. කුසලා කුසල කර්ම නැත්තම් විඥාණය හට ගැනීමක් නැහැ. කුසලා කුසල කර්ම නිරෝධයෙන් විඥාණයත් නිරුද්ධ වෙනවා, නිවන සාක්ෂාත් කරනවා. ඒ වගේම මේ විඥාණය නිරුද්ධ වෙන ප්‍රතිපදාව තමයි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව ආර්ය අෂ්ටාංග මාර්ගය. ඉතින් මෙතනදී සංස්කාර නිසා හටගන්නා විඥානේ හැටියට ගන්නේ විපාක සිත්. ප්‍රවෘත්ති විපාක, ප්‍රතිසන්දි විපාක වශයෙන් ඇතිවෙන විපාක සිත් 32ක් තියෙනවා. ඒ විපාක සිත් ටික තමයි මෙතනදී සංස්කාර හේතුවෙන් හටගන්නා විඥාන නැත්තම් සිත් හැටියට ගන්නේ. විඥානේ නිසා නාම රූප හට ගන්නකොට විපාක විපාක සියලුම සිත් ගණන් ගන්නට ඕන. විඥානපච්චා නාම රූපං කියන තැනේදී නාම රූප හට ගන්න හේතු වන සිත් හැටියට විපාක විපාක සිත් සියල්ලම ගන්නට ඕන. නමුත් සංස්කාර හේතුයෙන් හට ගන්නා විඥානයේ හැටියට ගත යුත්තේ විපාක සිත්තිස් දෙකයි කියන එක අභිධර්මානුකූලව පැහැදිලිව විස්තර කරනවා. ඉතින් මෙන්න මේ විදිහට මේ බෙදලා බෙදලා ගත්තේ නැත්නම් පින්වතුනි අපිට පටිච්ච සමුප්පාදේ නිවැරදිව අවබෝධ කරගන්න ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ අභිධර්මානුකූලව සහ අට කතා වලින් විස්තර කරන මහා විහාර ථේරවාදය අනුව තමයි අපි මේ පටිච්ච සමුප්පාදේ අර්ථ සලකා ගැනීම කළ යුත්තේ නැත්නම් මතු පිටින් පේන විදිහ බලලම නෙමෙයි. එහෙම ගත්තු මතු පිටින් පේන විදිහ බලලා ගත්තොත් ගොඩක් අවුල් ඇති වෙනවා. ඉතින් අද මේ පටිච්ච සමුප්පාදේ විස්තර කිරීමේදී ඇති වෙලා තියෙන අනතුර මතු පිටින් පේන අර්ථය පමණක් සලකාගෙන ඇතැම් දේශකයන් වහන්සේලා අර්ථ විග්‍රහ කිරීමයි. ඉතින් දැන් මෙතනදී සංස්කාර හේතුවෙන් විඥානය හට ගන්නවා කිව්වහම විඥානේ විපාක සිත් හට ගන්න හේතු වෙන සංස්කාර මොනවාද කියන එක නිවැරදිව වටහා ගන්නට ඕන. පුඤ්ඤාවිසංඛාර, අපුඤ්ඤාවිසංඛාර, ආනෙන්ජාවිසංඛාර වශයෙන් දැක්වෙන කුසලා කුසල කර්ම තමයි විපාක සිත් හට ගන්න හේතු වෙන්නේ. පුඤ්ඤාවිසංඛාර කියලා කියුවේ කාමාවචර සහ රූපාවචර සියලුම කුසල්. අපුඤ්ඤාවිසංඛාර කියලා කියුවේ සියලුම අකුසල්. ආනෙන්ජාවිසංඛාර කියලා කියුවේ අරූපාවචර කුසල්. ඉතින් අන්න එතකොට අපිට පැහැදිලි වෙනවා ලෞකික කුසලා කුසල කර්ම තමයි මෙතන සංඛාර පදයෙන් විස්තර කෙරෙන්නේ. සංඛාර පදයට අර්ථ ගොඩාක් තියෙනවා පින්වතුනි. නමුත් පටිච්ච සමුප්පාදයේ අර්ථය ගතියොත්තේ ලෞකික කුසලා කුසල කර්ම කියන අදහසමයි. ලෞකික කුසලා කුසල කර්ම නිසා තමයි විපාක සිත් හටගන්නේ. ඒ වගේම තවත් විදිහකින් දැක්වෙනවා විඥානේ හටගන්න හේතු වෙන සංස්කාර, කාය සංඛාර, වචී සංඛාර සහ චිත්ත සංඛාර වශයෙන්. කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර කිව්වත් පටිච්ච සමුප්පාදයේදී අදහස් කරන්නේ කාය සංචේතන, වචී සංචේතන, මනෝ සංචේතන කියන අදහසමයි. මේ බව අභිධර්ම පිටකේ විභංගප්පකරණයට අයත් පටිච්ච සමුප්පාද විභංගෙහි ඉතාම පැහැදිලිව නිරවුල්වම දක්වා තියෙනවා. නමුත් එහෙම දක්වා තිබුණත් සමහර ශ්‍රාවකයෝ අභිධර්ම පිටකයට අයත් පටිච්ච සමුප්පාද විභංගයේ සඳහන් වන විභංගප්පකරණය පරිශීලනය කරන්නේ නැතුව වෙනත් වෙනත් අර්ථ ඇති සංස්කාර මේ පටිච්ච සමුප්පාදයට ඇතුල් කරගන්න උත්සාහවන්ත වීම නිසා අද පටිච්ච සමුප්පාදයේ විස්තර කරගෙන යන සමහර ශ්‍රාවකින් ලොකු අවුලක් ඇති කරලා තියෙනවා. පටිච්ච සමුප්පාදයේ කියවෙන කාය සංස්කාර ආස්වාස ප්‍රස්වාසය, ඒ වගේම වචී සංස්කාර විතක්ක විචාරය, චිත සංස්කාර සංඥා වේදනාය කියලා චූලවේදාල සූත්‍රයේහි සමාපatti සම්බන්ධයෙන් සඳහන් වෙන ආස්වාස ප්‍රස්වාස ආදී කාය සංඛාර, ඒ වගේම විතක්ක විචාරාදී වචී සංඛාර, සංඥා වේදනාදී චිත සංස්කාර, පටිච්ච සමුප්පාදයේහි විඥානය හටගන්න හේතු වන සංස්කාරය කියලා එතෙන්ට වැරදි විදිහට ආදේශ කර ගැනීමෙන් සම්පූර්ණ පටිච්ච සමුප්පාදේ විකෘති කරලා උඩ යටි කරලා විස්තර කරනවා. ඉතින් ඒක නිසා බුද්ධිමත් පින්වතුන් මේ අවුල ලිහා ගන්න ඕන. පටිච්ච සමුප්පාදේ සංඛාර වශයෙන් විස්තර කෙරෙන්නේ ආස්වාස ප්‍රස්වාස ආදී කාය සංස්කාරවත්, ඒ වගේම විතක්ක විචාරාදී වචී සංස්කාරවත්, සංඥා වේදනාදී චින්ත සංස්කාරවත් නොවන බව තරයේම හොඳට මතක තියාගන්න ඕන. පටිච්ච සමුප්පාදයේදී විස්තර වෙන සංඛාර, පුඤ්ඤාවිසංඛාර, අපුඤ්ඤාවිසංඛාර, ආනිඤ්ඤාවිසංඛාර වශයෙන් ගත්තත්, කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර වශයෙන් ගත්තත් එකම අර්ථයක්මයි කුසලා කුසල, ලෞකික කුසලා කුසල කර්ම කියන අර්ථයෙන්මයි යෙදෙන්නේ. ඒක පැහැදිලිවම අපට ස්ථිර වෙනවා අභිධර්ම පිටකයට අයත් විභංගප්පකරණේ පටිච්ච සමුප්පාද විභංගයෙන්. පැහැදිලිව බලන්න බුද්ධ ජයන්ති මුද්‍රණේ ඒ අදාළ පටිච්ච සමුප්පාද විභංගයට ගිහාම ඉතාම නිරවුල්ව විස්තර කරලා තියෙනවා පටිච්ච සමුප්පාදේ සංඛාර සලකා ගත යුතු ආකාරය පිළිබඳව. ඉතින් ඒක නිසා චූලවේදල සූත්‍රයේ සමාපatti වලට අදාළ විස්තර කරන ආස්වාස ප්‍රස්වාස ආදී කාය සංඛාර, විතක්ක විචාරාදී වචී සංඛාර, සංඥා වේදනාදී චිත්ත සංඛාර පටිච්ච සමුප්පාදේට ඇතුල් කරන්න උත්සාහවන්ත වෙන්න එපා. එයින් සම්පූර්ණ පටිච්ච සමුප්පාදය විකෘති වෙලා ව්‍යාකූල වෙනවා. මේ සංස්කාර හටගන්න හේතුව මොකක්ද කියන එකත් ඊළඟට බලන්න ඕන. අවිද්‍යාවයි චතුරාර්ය සත්‍ය පිළිබඳ අනෝබෝධය නිසා තමයි ලෞකික කුසලා කුසල කර්ම හටගන්නේ කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. ඉතින් මෙන්න මේ විදිහට භාග්‍යතුන් වහන්සේ පටිච්ච සමුප්පාදය විස්තර කරගෙන ගිහිල්ලා අනතුරුව භාග්‍යතුන් වහන්සේ වික්ෂුන් වහන්සේලාගෙන් ප්‍රශ්න කරනවා. තංකින් මාඤ්‍යත භික්ඛවේ අපිනෝඛෝ කිහිනාසෝ භික්ඛෝ පුඤ්ඤාවිසංඛාරං වා අபிසංකරේය, අපුඤ්ඤාවිසංඛාරං වා අபிසංකරේය, ආනෙන්ජාවිසංඛාරං වා අபிසංකරේය. මහණෙනි ඔබලාට මොකක්ද හැඟෙන්නේ? අරහත්ත්වයට පත්වෙච්ච භික්ෂුන් වහන්සේ පුඤ්ඤාවිසංඛාරය කිව්වේ කාමාවචර රූපාවචර කුසල් හෝ සිද්ධ කරනවද? අපුඤ්ඤාභි සංඛාර අකුසල් හෝ සිද්ධ කරනවාද? ඒ වගේම ආනෙන්ජාභි සංඛාර අරූපාවචර කුසල් හෝ සිද්ධ කරනවාද? නොහේතම් බන්තේ නැහැ ස්වාමීනි කියලා ඒ ස්වාමීන් වහන්සේලා පිළිතුරු දුන්නා, භික්ෂුන් වහන්සේලා පිළිතුරු දුන්නා. හොඳයි, ඉතින් සියලු ආකාරයෙන් කුසල කුසල ලෞකික කුසල කුසල කර්ම රැස් කිරීමක් නැත්තම් විඥාණය හට ගැනීමක් වෙනවද? විඥාණය හටගන්නෙත් නැහැ. විඥාණය හටගන්නේ නැත්තම් නාම රූප හට ගන්නවද? නාම රූප පනවන්න පුළුවන්ද? නාම රූප පනවන්නත් බෑ. නාම රූප සියලු ආකාරයෙන් පනවන්න බැරි නම් නාම රූප නිරෝධයෙන් ආයතන 6 පනවන්න පුළුවන්ද? ආයතන 6 පනවන්නත් බෑ. ආයතන 6 පනවන්න බැරි නම් ස්පර්ශය පනවන්න පුළුවන්ද? ස්පර්ශය පනවන්නත් බෑ. ස්පර්ශය නිරෝධයෙන් ස්පර්ශය නැත්තම් වේදනා පනවන්න පුළුවන්ද? වේදනා පනවන්නත් බෑ. සම්පූර්ණයෙන්ම වේදනා නිරෝධයෙන් වේදනා හට ගැනීමක් නැත්තම් තණ්හාව පනවන්න පුළුවන්ද? තණ්හාව පනවන්නත් බෑ. තණ්හාව සම්පූර්ණයෙන් ඉතිරි නැතුව නිරුද්ධ වීමෙන් උපාදානයක් ඇති වෙන බව කියන්න පුළුවන්ද? උපාදානය හටගන්නෙත් නැහැ, උපාදානයත් නිරුද්ධයි. උපාදානය පනවන්න බැරි නම් භවයක් හට ගන්නවද? භවය නැත්තම් කියන්නේ උපාදානය නැත්තම් භවයක් තියෙනවද? උපාදානය නැත්තම් භවයකුත් නැහැ. භවය නැත්තම් උපතක් හට ගන්නවද? භවය නැත්තම් උපතකුත් නැහැ. උපතක් නැත්තම් ජරා මරණ ආදී දුක් හට ගන්නවද? උපතක් නැත්තම් ජරා මරණ ආදී දුක් හට ගන්නෙත් නැහැ. මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ අවිද්‍යාව විතර නැතුව නිරුද්ධ වීමෙන් සංස්කාර, සංස්කාර නිරෝධයෙන් විඥානේ, විඥාන නිරෝධයෙන් නාම රූප, නාම රූප නිරෝධයෙන් සලායතන, සලායතන නිරෝධයෙන් ස්පර්ශේ, ස්පර්ශ නිරෝධයෙන් වේදනා, වේදනා නිරෝධයෙන් තණ්හා, තණ්හා නිරෝධයෙන් උපාදානේ, උපාදාන නිරෝධයෙන් භවය, භව නිරෝධයෙන් ජාතිය, ජාති නිරෝධයෙන් ජරා මරණ ආදී සියලු දුක් අභාවයට නිරෝධයට පත් වන ආකාරය පැහැදිලි කළා. ඉතින් ඊට ඉස්සෙල්ලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා, මහණෙනි යම් විදිහකින් අවිද්‍යාව ඉතිරි නැතුව ප්‍රහාණය වීමෙන් විද්‍යාව පහළ වෙනවද? ඒ අවිද්‍යාව ඉතිරි නැතුව නිරුද්ධ වීමෙන් විද්‍යාව පහළ කරගත් රහතන් වහන්සේ කුසල ලෞකික කුසල කුසල කර්ම කිසිවක් රැස් කිරීමක් කරන්නේ නැහැ. ලෞකික කුසල කුසල කර්ම කිසිවක් රැස් නොකරන රහතන් වහන්සේ තුල කෙලෙස් ප්‍රහාණය වීමෙන් තමන් වහන්සේ නැවත උපදින්නේ නැහැ. බ්‍රහ්මචර්යාව සම්පූර්ණ කළා, අරහත්ත්වයේ පිණිස කළ යුතු සියල්ල සම්පූර්ණ කළා කියන අවබෝධය රහතන් වහන්සේ තුළ ඇති වෙනවා. ඉතින් මෙන්න මේ අවබෝධයට පත් රහතන් වහන්සේ, සියලු දුක් කෙලවර කරපු රහතන් වහන්සේ යම් සැප වේදනාවක් විඳිනවා නම් ඒ සැප වේදනාවත් අනිත්‍යයි කියලා නුවණින් දන්නවා. එහි බැසගන්නේ නැහැ, ඒ අභිනන්දනය කරන්නේ නැහැ. දුක් වේදනාවක් විඳිනවා නම්, මධ්‍යස්ථ වේදනාවක් විඳිනවා නම්, ඒ සෑම වේදනාවක්ම අනිත්‍යයි කියලා දන්නවා, දකිනවා. එහි බැසගන්නේ නැහැ, ඒ වේදනාව අභිනන්දනය කරන්නේ නැහැ. කිසිම වේදනාවක් පිළිබඳ බැඳීමක් නැහැ. සැපක් හෝ දුකක් හෝ මධ්‍යස්ථ විඳීමක් ඇති වුණා නම් රහතන් වහන්සේ බැඳීමක් නැතුවමයි ඒ වේදනාව විඳින්නේ. කය කෙලවර කොට ඇතිව ජීවිතයේ කෙලවර කොට ඇතිව පවතින සියලු වේදනා අනිත්‍ය බව දන්න රහතන් වහන්සේ කිසි වේදනාවක බැඳීමක් නැහැ. ඉතින් මෙන්න මෙහෙම පැහැදිලිව රහතන් වහන්සේ තුල ස්පර්ශයේ හින්දා හටගන්න විඳීම් පිළිබඳව පරිවිමංශන සූත්‍රයේ සඳහන්ව තිබියදීම අද කාලේ සමහර දේශකයන් වහන්සේලා රහතන් වහන්සේට වේදනා නැහැ කියන කතාවක් කියනවා. මොකද තණ්හාව නැත්තේ වේදනා නැති නිසා, වේදනා නිරෝධයෙන් තණ්හාව නිරුද්ධ වෙනවා කියලා මෙතන කියවෙනවානේ පටිච්ච සමුප්පාදේ. නමුත් ඒකේ අර්ථය වැරදි විදිහට අරගෙන රහතන් වහන්සේට වේදනා නැහැ, ඊහිඳ තමයි තණ්හාව නැත්තේ කියලා රහතන් වහන්සේට වේදනා නැති හැටියට වැරදි අදහසක් ප්‍රකාශ කරනවා. නමුත් මේ පරිවිමංශන සූත්‍රයේහි ඉතාම නිරවද්‍යව නිවැරදි ලෙසම ස්පර්ශයේ හින්දා රහතන් වහන්සේටත් විඳීම් හට ගන්නවා. නමුත් අවිද්‍යාව ප්‍රහාණය වීම නිසා රහතන් වහන්සේ තුළ ඒ හට ගන්න විඳීම් පිළිබඳව තෘෂ්ණාව ඇති වෙන්නේ නැහැ. තෘෂ්ණා නිරෝධයෙන් උපාදානයත්, උපාදාන නිරෝධයෙන් භවයත්, භව නිරෝධයෙන් ජාතියත්, ජාති නිරෝධයෙන් ජරා මරණ ආදී සියලු දුකත් නිරුද්ධ බව පැහැදිලිව පටිච්ච සමුප්පාදය අනුව දක්වනවා. ඉතින් අන්න ඒක නිසා රහතන් වහන්සේට වේදනා නැහැ කියලා වැරදි කතාවක් කියීම සුදුසු වෙන්නේ නැහැ. ඒක ධර්ම විරෝධී මහාවිහාර ථේරවාදයේ විකෘති කිරීමක්. ඉතින් අන්න ඒ හින්දා අපි මේ නිවැරදිවම පටිච්ච සමුප්පාදය පිළිබඳව අර්ථ විස්තර කරන ආකාරය මහාවිහාර ථේරවාදයේ අනුවම තේරුම් ගන්නට ඕන. ත්‍රිවිධ ධර්ම සංගායනාවන්ට අනුව සංගීතියට නැගිච්ච ත්‍රිපිටක ධර්මය අපට තියෙනවා. ඒ වගේම ඒ පුරාණ මහරහතන් වහන්සේලා විසින් පවත්වාගෙන ඇවිල්ලා බුද්ධඝෝෂ මහහිමිපාණන් වහන්සේ විසින් පාලියට නැගු අට කතා විස්තර අපට තියෙනවා. ඒ වගේම මහාවිහාරීය ටීකා ග්‍රන්ථ අපට තියෙනවා. මෙන්න මේ විදිහට ඒ පෙළ අනුව පෙළ අටුවා ටීකා අනුව තමයි අපි මේ පටිච්ච සමුප්පාදයේ අර්ථ පිළිබඳව විනිශ්චයට පැමිණෙන්න ඕන. ඉතින් මේ විනිශ්චය සලකා ගන්න බැරි ඇතැම් දේශකයන් වහන්සේලා අද අදහා ගන්න බැරි විදිහේ සමහර කතා කියනවා. දැන් එක්තරා ප්‍රකට දේශකයන් වහන්සේ නමක් ජනමාධ්‍යයකින් කියාපු දේශනාවක මෙන්න මෙහෙම සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ කාලයේදී මේ අවිජ්ජා සංකාර විඥාන නාම රූප කියන ওই වචනවත් තිබුණේ නැහැ. හම්බ වෙන බමුණන්ට ජීවිතේ වැරද්ද පෙන්නුව, ඇත්ත පෙන්නුව, ඇත්ත කියන තැනක මනසේ කරන වැරද්ද පෙන්නුවාට පස්සේ මේ වැරද්ද තිබුණොත් තියෙන දෝෂය තමයි දුකින් මිදෙන්න බෑ කියන එක පෙන්වුවාම දුකින් මිදීම සඳහා තමන්ගේ වැරද්ද හදාගන්න ගොඩක් දෙනා කැමති වුණා යන ආදි වශයෙන් ඔහොම කතාවක් කියනවා. ඉතින් එතකොට දැන් මේ දේශකයන් වහන්සේ කියන විදිහ අනුව අවිජ්ජා සංඛාර විඥාන නාම රූප කියන වචනවත් බුද්ධ කාලේ තිබුණ නැහැ කියලායි කියන්නේ. ඉතින් එතකොට අපිට හරි ගැටලුවක් ඇති වෙනවා මේ දේශකයන් වහන්සේ කොහොමද දැනගත්තේ මේවා නොතිබුණයි කියලා. ඒතර බුදුරජාණන් වහන්සේ නෙමෙයිද මේ පරිවිමංශන සූත්‍රයේ දේශනා කරලා තියෙන්නේ. ඉතින් එහෙමනම් බුදුරජාණන් වහන්සේ මාගදී භාෂාවෙන් නෙවෙයි නම් මේ දේශනා වදාලේ සිංහල භාෂාවෙන්ද බුදුරජාණන් වහන්සේ බණ කීවේ එතකොට මේ දේශකයන් වහන්සේ මේවා දැනගත්තේ කොහොමද කියලා අපට ගැටලුවක් ඇති වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට මේ ප්‍රසිද්ධ දේශකයන් වහන්සේලා ධර්මයේ විකෘති කළා කියවෙනකොට ශ්‍රාවකීන්ටත් හරි ගැටලුවක් සැකයක් ඇති වෙනවා මේ ධර්ම විනය පිළිබඳව. ඉතින් ඒක නිසා අපි කරුණාවෙන් ඉල්ලා හිටින්නේ ප්‍රසිද්ධ දේශකයන් වහන්සේලා ඉතින් මේ විදිහේ විකෘති අර්ථ ප්‍රකාශ කරන්නේ නැතුව මහා විහාර තේරවාදයේ ගරු කරමින් නිවැරදි ධර්ම විනය ඉගෙනගෙන දරාගෙන ඒ නිවැරදි ධර්ම විනය තමයි අපේ ශ්‍රාවක සදැහැති උපාසක උපාසිකා ජනතාවට කියා දී යුතු. ඉතින් අන්න ඒක නිසා නිවැරදිව අපි ධර්මීගෙන කියාගෙන ඒ නිවැරදි ධර්මයේ දරාගෙන ඒ අනුව අර්ථ විවරණ තේරුම් අරගෙන ඒ ධර්මය අවබෝධ කරගන්නට අදිෂ්ඨාන තබා ගනිමු. ඉතින් මෙතෙක් වේලා මේ පින්වතුන් බොහොම සාවධානව ගැඹුරු සූත්‍රාන්ත දේශනාවක් අවස්ථාවේ හැටියට කන් යොමු කරගෙන සිත් යොමු කරගෙන ශ්‍රවණය කළා. මේ අවස්ථාවේදීම මේ පින්වතුන්ලාට ධම්ම ඇස පහල කරගන්න බැරි වුණත් මේ අනුසාරයෙන් හිත යොදවලා මේ පටිච්ච සමුප්පාද ධර්මයේ නිවැරදිව අවබෝධ කරගෙන ජාති ජරා ව්‍යාධි මරණ ආදී සකල දුක්ඛයන්ගෙන් අත් මිදී ලබන අජරාමර සංඛ්‍යාත උතුම් නිර්වාණ සාන්තිය සාක්ෂාත් කරගන්නට මේ පුණ්‍ය සම්පත්තිය හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා කරගන්න. අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ හෝමාගම කටුවාන පාර අංක 28 20 නිවසේ පදිංචි සමින්ද පඬිත මහතා, දිලිනි උඩුකුඹර මහත්මිය, අභාව ප්‍රාප්ත තමන්ගේ මුත්තනුවා මිත්තනියන් සිහිල් දනා සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ශමින්ද පඬිත මහතාගේ ජන්මදිනයේ වෙනුවෙන් සෙත් පතන්නට බලාපොරොත්තු වෙනවා. හෝමාගම පනාගොඩ ලේලන් පාරේ අංක 415 12 නිවසේ පදිංචි එස්ලියනගේ මහත්මිය, තමන්ගේ අභාව ප්‍රාප්ත මෑණියන් හා පියාණන් වන ගමගේ දෝන හාමිනෝනා මෑණියන්, ඒ වගේම ජෝන් සිඤ්ඤෝ ලියනගේ පියාණන් යන මව්පියන්ට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දෝ දරුවන් සියලුම දෙනාට ධර්මාබෝධය පිණිසත් සම්භෝධි විහාරාධිපති පූජපාද දරණාගම කුසලධම්ම ස්වාමින් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයේ සෙත් පතන්ටත් අපේක්ෂා කරනවා. කටුගස්තොට කොණ්ඩදෙනිය අංක 268 එක නිවසේ පදිංචි සුදර්ශනී හේරත්, දමයන්ති හේරත් යන පින්වතුන් බලාපොරොත්තු වෙනවා. වසර දෙකකට පෙර අභාව ප්‍රාප්ත RB වරකාගොඩ මහතාට පින් අනුමෝදන් කරන්නට, ඒ වගේම බෞද්ධ යානාලිකාවේ නිර්මාතෘ නායක ස්වාමින් වහන්සේ, දේශකයන් වහන්සේ, කාර්ය මණ්ඩලය අන සෑම දෙනාටම සෙත් පතන්ටත් පෙබරවාරි මාස 17 වන දිනයේදී තිබුණු දෙපළගේ ජන්මදිනය වෙනුවෙන් මව්පියන්ට සෙත් පතන්ටත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මාතර දෙයියන්දර නිල්මිණි නිවසේ පදිංචි HB සීතා චන්ද්‍රලතා මහත්මිය ඇතුළු පිරිස 2002 ජනවාරි මාස 19 දින පරලෝ සැපත් HB උපාරිස් පියාණන්ට සහ 2009 මාර්තු 17 වන දින පරලෝ සැපත් සෝමා හෙටියාරච්චි මෑණියන්ට සහ භාවප්‍රාප්ත ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වන අතර දෙයියන්දර නිල්මිණි පවුලේ සියලුම ඥාතීන්ට නිදුක් නිරෝගී සුව සෙත් පැතීමත් මාර්තු 19 දින ජන්මදිනයේ සමරන දේවීන්දි සමිරසේකර දියණියගේ ජන්මදිනයේ නිමිත්තෙන් සෙත් පැතීමටත් බලාපොරොත්තු වෙනවා. ඒ පින්වතුන් සෑම දිනාගේම සම්‍යක් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වෙලා උතුම් නිවනින් සැනසෙන්නටම මේ පුණ්‍ය සම්පත්තිය හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා කරගන්න, ජනිත කරගත්තා පුණ්‍ය සම්පත්තියේ ඉෂ්ඨකාමිතකාමී සම්‍යක් දෘෂ්ටික දිවරාජ බ්‍රහ්මරාජ නාග සමූහයාටත් අත්පත් වේවා. මේ පින් අනුමෝදන් වන්නා වූ දේවරු බුද්ධ ශාසනය ආරක්ෂා කරත්වා උතුම් නිවනින් සැනසෙත්වා යන අදහසින් පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරං නමින් ජන්මාන්තරගත ඥාතීන්ටත් මේ පින් පෙතත්පත් වීමෙන් ඥාතීන්ද සුවපත් භාවයටපත් උතුම් නිවනින් සැනසෙත්වායි කියා සාදුකාරයක් පවත්වමු. සිද්ධ කරගත්තා මේ සියලු පුණ්‍ය ධර්මයන් මේ සෑම දිනාටම දෙලෝ සැපතත් නිවනින් සැනසීමත් සඳහාම හේතු ආසනා වේවා කියා ප්‍රාර්ථනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු. සුවපත් වේවා, යහපතක් ශාන්තියක් වේවා, නිවනින් සැනසීම සඳහා වේවා.
සාදු සාදු සාදු. එම උතුම් සද්ධර්ම දේශනාව පැවැත් වූ කුරුණෑගල ඇහැටුවැව කතුරුවැව ධර්මරාජකල අරණ්‍ය සේනාසනාධිපති පූජ්‍යපාද අවසරයි නාවල ධම්මානන්ද ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේට ස්වාමීන්ද්‍රයන් වහන්සේ සිදු කරන්නා වූ මේ උතුම් ශාසනික මෙහෙවර තවත් චිරාත් කාලයක් සිදු කිරීමට ශක්තිය, ධෛර්ය, නිරෝගී සුවය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු.
මනසත් මසසත් එකසේ සුදීප්ත කරමින් මෝහන්දකාරේ අඳුරු තිමිරපට විනිවිදින්නට ඇසෙනා සම්බුද්ධ භාෂිතය බෞද්ධයා ගුවන් විදුලි ධර්මදේශනාව.